ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්. රියානතුරකින් හෝවේවා වෙනත් අනතුරකින් එහෙම නැත්නම් රෝගාබාධයකින් දෙමව්පියන් අහිමි වුණොත් එහෙම නැත්නම් දෙමව්පියන් පූර්ණකාලීන කායික හෝ මානසික ආබාධයකට ලක් වුණොත් ඔස්ට්‍රේලියාවේදී අපේ දරුවන්ට මොකද වෙන්නේ? ඒ පිළිබඳ වැදගත් සාකච්ඡාවක් ගෙන එන්නයි SBS සිංහල ගුවන් විදුලියෙන් අද දවසේ අපි සූදානම් වෙන්නේ. කුමන හෝ හේතුවක් නිසා දෙමව්පියන්ගේ රැකවරණය භාරකාරත්වය තවදුරටත් නොලැබෙන දරුවන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තිබෙන නීතිමය පසුබිම කොයි ආකාරයක් ගන්නවද? ඒ වගේම සංක්‍රමණික දෙමව්පියන්ගේ දරුවන්ට මේ තත්ත්වය බලපාන්නේ කොහොමද? ඉතින් මේ පිළිබඳව වැදගත් සාකච්ඡාවක් ඔබ වෙත ගෙනෙහිමට අද දවසේ අපි SBS සිංහල ගුවන් විදුලියට සම්බන්ධ කරගන්නවා මෙල්බර්න්හි බැරිස්ටවරියක් මෙන්ම සොලිසිටවරියක් ලෙස කටයුතු කරන සංක්‍රමණ නීතිඥ ඩිෂ්නි ගල්කටුව අසමාන මහත්මිය. අයිබුවන් කියලා පිළිගන්නා ඩිෂ්නි ඔබව?
අයිබුවන් අතිනි.
ඔව් ඩිෂ්නි, මම මුලින් සඳහන් කළා වගේ කුමන හෝ හේතුවකින් දෙමව්පිය රැකවරණය අහිමි වන දරුවන්ට ඔස්ට්‍රේලියාවේදී මොකද්ද සිද්ධ වෙන්නේ?
මෙහෙම යතිනි, ඇත්තටම දෙමාපියන් අහිමි වුණ කියන්නේ අවුරුදු 18ට අඩු ළමයින් ගැන තමයි අපි සැලකිල්ල යොමු කරන්න ඕන. ඒ වගේ අවස්ථාවකදී මුලින්ම බලන්නේ ඒ දෙමාපියන් ජීවත්ව ඉන්න කාලයේදී ඔවුන්ගේ අන්තිම කැමති පත්‍රයක් සකස් කරලා තියෙනවද කියන එක. එතකොට ඒ අන්තිම කැමති පත්‍රයට අනුව තමන්ගේ දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් යම්කිසි භාරකාරයෙක් පත් කරලා තියෙනවද කියන එක. එතකොට යම්කිසි භාරකාරයෙක් අන්තිම කැමති පත්‍රයෙන් නම් කරලා තියෙනවා නම් ඒ භාරකාරයා හරහා තමයි මේ ළමයින්ගේ කියන්නේ වයස අවුරුදු 18ට අඩු ළමයින්ගේ මේ සුභසිද්ධිය ගැන කටයුතු කරන්න ඒ පුද්ගලයන්ට හැකි වෙන්නේ. ඒ දෙමාපියන් ජීවත් වෙ ඉන්න කාලේ ඔවුන්ගේ අන්තිම කැමති පත්‍රයක් සකස් කරලා තිබෙන්නේ නැත්නම් එතකොට තත්ත්වය ටිකක් සංකීර්ණයි. එතකොට සිද්ධ වෙනවා ගොඩක් වෙලාවට සුප්‍රීම් කෝට් එක කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය හරහා සුදුසු භාරකාරයෙක් මේ ළමයින් වෙනුවෙන් පත් කරගන්න. එතකොට ගොඩක් වෙලාවට ඔස්ට්‍රේලියාව තුළ මේ වගේ තත්ත්වයක් උද්ගත වුණොත් භාරකාරවරයෙක් පත් කිරීමේ කාර්ය චයිල්ඩ් ප්‍රොටෙක්ෂන් ඔතොරිටි එක මගින් තමයි සිදුවෙන්නේ. දැන් අවුරුදු 18ට වැඩි පුද්ගලයන් සම්බන්ධයෙන් මේ ඔවුන්ට සලකන්නේ තමන් පිළිබඳ තමන්ගේ දේපල පිළිබඳව කටයුතු කිරීමට නෛතික හැකියාව තියෙන පුද්ගලයන් විදිහට. ඉතින් අවුරුදු 18ට වැඩි ළමයින් සම්බන්ධයෙන් භාරකාරයෙක් පත් කිරීමට අවශ්‍යතාවයක් නැහැ. ඒ හින්දා අවුරුදු 18ට වැඩි ළමයින්ට තමන්ගේ දේපල සම්බන්ධයෙන් තමන්ගේ අධ්‍යාපනික කටයුතු සහ රැකියා කටයුතු සහ ඔවුන්ට තනියම ඕනම දෙයක් පිළිබඳ තීරණයක් ගැනීමේ නෛතික හැකියාව තියෙනවා කියලා සැලකෙන හින්දා ඔවුන්ට මේ භාරකාරයෙක් පත් කිරීම අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම අවුරුදු 18ට අඩු ළමයින් සම්බන්ධයෙන් දැන් දෙමාපියන් දෙදෙනාම අහිමි වුණ අවස්ථාවක මම අර කලින් කියවා වගේ චයිල්ඩ් ප්‍රොටෙක්ෂන් ඔතොරිටි එකට තමයි බලය තියෙන්නේ ඒ ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන්න. එතකොට සමහර ඒ සිද්ධියේ ඒ අවස්ථාවට අනුකූලව යම් ඥාතිවරයෙක් හරි මිත්‍රයෙක් හරි ඉදිරිපත් වුණොත් ඒ ළමයින්ට රැකවරණය ලබා දීමට එතකොට චයිල්ඩ් ප්‍රොටෙක්ෂන් එකේ තීරණය මත සමහර වෙලාවට ඒ ඉදිරිපත් වන ඥාතියට හරි ඒ මිතුරන්ට හරි හැකියාව ලැබෙනවා ළමයින්ගේ භාරකාරත්වය උසාවියෙන් හරියටම නියෝගය ලැබෙන තෙක් ළමයින්ට රැකවරණය ලබා දීමට. ඒ වගේම අතිනි දැන් දරුකමට හදාගත් කියන්නේ adopted child clinic සම්බන්ධයෙන් ගත්තොත් ඒ විදිහට මේ legally adopt කරපු ළමයෙක්ට legally adopt කරපු ඒ දෙමාපියන්ට legally adopt කරපු ළමයා සම්බන්ධයෙන් පූර්ණ නීතිමය වගකීම පැවරෙනවා. ඒ වගේම ඒ adopt කරපු ළමයාට adopt කරපු දෙමාපියන්ගේ biological child clinic ඒ කියන්නේ adopt කරපු දෙමාපියන්ට දාව උපන් ළමයෙක්ට තියෙන සම්පූර්ණ අයිතිවාසිකම් මේ adopt කරපු ළමයාටත් තියෙනවා. එතකොට ඔවුන්ගේ අන්තිම කැමති පත්‍රයක් සකස් කරලා තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ adopt කරපු දරුවට ඔවුන්ගේ දරුවෙක් හා සමාන අයිතිවාසිකම් ලැබෙන විදිහට ඔවුන්ගේ අන්තිම කැමති පත්‍රය සකස් කර තිබිය යුතු වෙනවා. එසේ නැත්නම් උසාවිය අන්තිමට මේ හැම දෙයක්ම සලකලා බලනවානේ තීරණයක් දෙන්න. එතකොට ඇඩප්ට් කරපු ළමයින්ටත් ඔවුන්ගේම දරුවෙක් හා සමානව අයිතිවාසිකම් ලැබෙන විදිහට තමයි උසාවිය තීරණ ලබා දෙන්නේ.
ඔව්ඩිෂ්ණි, යම්කිසි හේකින් දෙමව්පිය රැකවරණය තවදුරටත් අහිමි වන දරුවන්ට ඔවුන්ගේ එදිනෙදා කටයුතු සිදුකර ගැනීමට අවශ්‍ය කරන මේ මූල්‍ය සහයෝගය, එහෙම නැත්නම් මූල්‍ය උපකාර මේ දරුවන්ට ලැබෙන්නේ කොයි ආකාරයකින්ද?
ඔව්, එතනම මම අර කලින් කිව්ව විදිහට අන්තිම කැමැති පත්‍රයෙන් භාරකාරයෙක් පත් කරලා තියෙනවනම්, එතකොට ඒ භාරකාරයාට තමයි ඒ ළමයින්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරන්ඩ කොයි විදිහටද කටයුතු කරන්න ඕන කියන එකට තීරණ ගැනීමේ සහ ඒ කටයුතු කිරීමේ බලය පැවරෙන්නේ. එතකොට ඒ භාරකාරයා හරහා තමයි දේවල් සිද්ධ වෙන්නේ. ඒක ඇත්තටම භාරකාරයාගේ වගකීම තමයි ඒ දරුවන්ට දරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සහ අනික් සියලුම අවශ්‍යතා සපුරා දීම. අන්තිම කැමති පත්‍රයක් නැතුව දෙමාපියන් මිය ගිහිල්ලා තියෙන අවස්ථාවකදී අවුරුදු 18ට අඩු ළමයින් වෙනුවෙන් මං කිව්ව විදිහට ශ්‍රේෂ්ඨ අධිකරණය හරහා නියෝගයක් ලබා ගන්න ඕන සුදුසු භාරකාරියෙක් පත් කරගන්න. එතකොට මේ විදිහට ළමයින්ගේ භාරකාරත්වය සඳහා ඉදිරිපත් වන පුද්ගලයන් ඊට සුදුසුදු කියන එක උසාවිය සලකලා බලනවා. ගොඩක් වෙලාවට ඔවුන් චයිල්ඩ් සෙක්ස් ඔෆෙන්ඩර්ස්ලා වෙලා හිටියද කියන එක, එහෙම නැත්නම් ඔවුන්ගේ ක්‍රිමිනල් හිස්ටරි එක කොහොමද, මොනහරි අපරාධමය වරදකට යටත්ලා ඉඳලා තියෙනවද කියන එක විශේෂයෙන්ම උසාවිය සලකලා බලනවා. මේ විදිහට ළමයින්ගේ භාරකාරත්වය සඳහා කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැත්නම් එතකොට ඒ ළමයින්ව ෆොස්ටරින් කෙයා සිස්ටම් එකට යොමු කරනවා. එතකොට ඒ ෆොස්ටරින් කෙයා සිස්ටම් එක යටතේ තෝරා ගන්න ෆොස්ටරින් පේරන්ට්ස්ලා තමයි මේ ළමයින්ගේ සියලුම අවශ්‍යතා, කියන්නේ මූලික අවශ්‍යතා, අධ්‍යාපනික අවශ්‍යතා, සුභ සාධනය ගැන කටයුතු කරන්න සිද්ධ වෙන්නේ.
යම් ආකාරයකට දෙමාපියන් දෙදෙනාගේම රැකවරණය දරුවන්ට අහිමි වුණු අවස්ථාවකදී, විශේෂයෙන්ම සංක්‍රමණික දෙමාපියන්ගේ දරුවන්ට මේ තත්ත්වය යම්කිසි බැරෑරුම් තත්ත්වයක් වීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. ඉතින් මං ඔබෙන් අවසාන වශයෙන් දැනගන්න කැමතියි, මේ දරුවන්ට ලැබෙන රැකවරණයට අමතරව සංක්‍රමණික දෙමාපියන්ගේ වීසා තත්ත්ව වැනි කාරණා කොයි ආකාරයකින්ද මේ දරුවන්ට බලපාන්නේ?
ඔවතනේ ඇත්තටම හරිම වැදගත් කාරණාවක්. මේ අපි දැන් මේ කතා කරපු සෑම සිද්ධියක්ම, සෑම නෛතික සිද්ධාන්තයක්ම අදාළවන්නේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගත් හෝ ඔස්ට්‍රේලියානු ස්ථීර පදිංචිය ලබාගත් තැනැත්තන්ට පමණයි. අනිත් සෑම තැනැත්තෙක්ම සලකන්නේ විදේශිකයෙක් විදිහට. මොකද ඔවුන් තාමත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හෝ සීරපදිංචිය ලබාගෙන නැති නිසා. එතකොට අන් සෑම පුද්ගලයෙක්ටම අදාළවන්නේ ඔවුන්ගේ පුරවැසිභාවය දරන රටේ නීතිය. එතකොට ඒ නීතියට අනුව තමයි ඔවුන් ඔවුන්ගේ අන්තිම කැමති පත්‍රයක් සකස් කර තිබිය යුතුවන්නේ. එතකොට යම් සිද්ධියක් සිදු වුවහොත් ඒ ඔවුන්ගේ මව් රටේ, එම නැත්තම් තමන්ගේ පුරවැසිභාවය දරන රටේ නීතියට අනුව සකස් කරලා තියෙන අන්තිම කැමති පත්‍රයේ අනුව තමයි තමන්ගේ අවුරුදු 18ට අඩු ළමයින්ගේ භාරකාරත්වය තීරණය වෙන්නේ. දැන් ඔස්ට්‍රේලියානු පුරවැසියන් හෝ තීරපදිංචිකරුවන් නොවන හැබැයි වෙන වීසා වර්ගයක් යටතේ ඔස්ට්‍රේලියාව තුළ ජීවත් වෙන පුද්ගලයන් සම්බන්ධයෙන් කතා කළොත්, ඒ වීසා ඇප්ලිකේෂන් එකේ මේන් ඇප්ලිකන්ට් වෙච්ච පුද්ගලයාට තියෙන්නේ මොන වීසා එකද, ඒ වීසා එක තමයි ඔවුන්ගේ දරුවන්ට අදාළ වෙන්නේ. يعني ඒ දරුවන් ඔස්ට්‍රේලියාව තුළ ඉපදුනත් දෙමාපියන් දරන්නේ ස්ටුඩන්ට් වීසා එකක් නම් ළමයින්ද තියෙන්නේ ඒ ස්ටුඩන්ට් වීසා එකේ ඩිපෙන්ඩන්ට් වීසා එක. ඒ වගේම දෙමාපියන්ට තියෙන්නේ වර්ක් වීසා එකක් නම් ටෙම්පරරි වීසා එකක් නම් දරුවන්ට තියෙන්නේ ඒ දෙමාපියන්ට තියෙන වීසා එකේ ඩිපෙන්ඩන්ට් වීසා එක. ඒ හින්දා කිසිම විදිහකට ඔවුන්ට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හෝ ස්ථිරපදිංචිය ලැබෙන්නේ නැහැ ඔවුන් ඔස්ට්‍රේලියාව තුළ ඉපදුනත්.
ඔව්, අපි අද දවසේ කතා බහ කරමින් සිටියේ කුමන හෝ හේතුවක් නිසා දෙමව්පියන්ගේ රැකවරණය අහිමි වන දරුවන්ට ඕස්ට්‍රේලියාවේදී මොකද වෙන්නේ කියන වැදගත් කාරණය සම්බන්ධවයි. ඉතින් මේ සාකච්ඡාවට අද දවසේ අප සමග සම්බන්ධ වුණේ මෙල්බර්න් හි සිට බැරිස්ටවරයක් මෙන්ම සොලිසිටවරයක් ලෙස කටයුතු කරන සංක්‍රමණ නීතිඥ ඩිෂ්නි ගල්කොටුවේ අසමාන මහත්මිය. ඩිෂ්නි, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා SBS සිංහල ගුවන් විදුලි සමග සම්බන්ධ වූවාට.
ස්තුතියි අතිනි.
ක ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න. SBS සිංහල Facebook පිටුව follow කරන්න.